ශානක්‍යන් රාජමාණික මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
நன்றி. உண்மையிலே இன்று எங்களுடைய புதிதாக இந்த நாட்டினுடைய தெரிவு செய்யப்பட்ட ஜனாதிபதியினுடைய உரை தொடர்பான இந்த விவாதத்திலே முக்கியமாக இந்த இடத்திலே நான் சொல்ல விரும்பிய விடயம், 74 வருடங்களாக இந்த நாட்டில் நாட்டை மாறி மாறி ஆண்டு வந்த பல ஜனாதிபதிகள், பல பிரதமர்கள் பல உரைகளை இந்த பாராளுமன்றத்திலே ஆற்றியிருந்தாலும் கூட, இந்த நாட்டினுடைய எதிர்காலம், இந்த நாட்டு மக்களுடைய எதிர்காலம், இந்த நாட்டு மக்களுடைய வாழ்க்கையை தீர்மானித்தது பெரும்பான்மை சமூகத்தை சேர்ந்த ஒரு ஜனாதிபதி, ஒரு பிரதமர் என்றதை நாங்கள் அனைவரும் ஒரு அறிந்த ஒரு உண்மை. இந்த நாட்டினுடைய ஜனாதிபதியாக நாட்டிலே இலங்கையிலா நாங்கள் எல்லாம் ஒன்றாக வாழ வேண்டும் என்று ஒரு சிலர் சொன்னாலும் கூட, இந்த நாட்டினுடைய ஜனாதிபதியாகவோ பிரதமராக இதுவரை காலத்தில் 74 வருடங்களிலே இதுவரைக்கும் ஒரு தமிழ் பேசும் ஒருவரை இந்த நாட்டினுடைய மக்கள் தெரிவு செய்யவில்லை. இந்த பாராளுமன்றம் கூட அதை தெரிவு செய்யவில்லை. ஆனால் இருந்தாலும் கூட, நாங்கள் விரும்பினாலோ விரும்பாவிட்டாலோ கூட, நாங்கள் எப்பொழுதும் இந்த நாட்டினுடைய ஜனாதிபதியாகவோ பிரதமராகவோ ஒரு பெரும்பான்மை சமூகத்தை சேர்ந்த ஒருவரை தான் நாங்களும் தெரிவு செய்ய வேண்டியவர்களாக நாங்கள் தள்ளப்பட்டிருக்கிறோம். ஏனென்று சொன்னால், எங்களுடைய மக்களுடைய எண்ணிக்கையை எடுத்தால் நாங்கள் இந்த நாட்டினுடைய ஜனாதிபதியோ பிரதமரையோ நாங்கள் எங்களுடைய மக்களுடைய வாக்கால் நாங்கள் தெரிவு செய்ய முடியாத ஒரு நிலை. நாங்கள் எப்பொழுதும் ரெண்டு சாய்ஸுக்குள்ளே நாங்கள் வந்து எது ஒரு அளவு இருந்தாலும் எங்களுக்கு ஏற்றுக்கொள்ளக்கூடியவர் என்றுதான் நாங்கள் வாக்களிக்க வேண்டியதாக இருந்திருக்கிறோம். 2010 எடுத்தால் நாங்கள் யுத்தத்தை நடத்திய சரத் பொன்சேகா அவர்களை தமிழ் தேசிய கூட்டமைப்பு தமிழ் மக்களும் நாங்கள் ஆதரிக்க வேண்டிய ஒரு நிலைப்பாடு இருந்தது. 2015 பார்த்தால் மஹிந்த ராஜபக்சவுடைய கட்சியினுடைய செயலாளர் நாயகமாக இருந்த மைத்ரிபால சிறிசேன அவர்களை நாங்கள் ஆதரிக்க வேண்டியிருந்தோம். அதே போலதான் தொடர்ச்சியா இந்த நாட்டிலே வந்து நாங்கள் எப்பொழுதுமே நாங்கள் ஒரு பெரும்பான்மை சமூகத்தில் ரெண்டு பேருக்குள்ளே எது நல்லது என்று பார்த்து நாங்கள் தெரிவு செய்ய வேண்டியவராகத்தான் நாங்கள் இருந்திருக்கிறோம். ஆனால் இந்த நாட்டினுடைய ஜனாதிபதி அவர்களும் பிரதமர் அவர்களும் தொடர்ச்சியாக இருந்தவர்கள் இந்த பாராளுமன்றத்தில் என்னென்ன விடயங்களை தான் சொல்லியிருந்தாலும் கூட, இன்று ஒட்டுமொத்த மக்களுடைய பொருளாதாரத்தை தான் அளித்திருக்கிறார்கள். தமிழ் சமூகத்தை பொறுத்தவரையிலே தமிழ் சமூகத்தினுடைய பொருளாதாரம் மட்டுமல்ல, தமிழ் சமூகத்தை அதையும் தாண்டி பல இன்னல்களை முகம் கொடுக்க வேண்டிய ஒரு சமூகமாக இருந்தது. இன்று தெற்கிலே பயங்கரவாத தடுப்பு சட்டத்தை வைத்து கைது செய்கிறார்கள். நாங்கள் 79 தொடக்கம் இந்த பயங்கரவாத தடுப்பு சட்டத்தால் பாதிக்கப்பட்டவர்கள். இந்த அவசரகால சட்டம் வேண்டாம் என்று சொல்லி எதிர்கட்சியிலேயும் ஆளும் கட்சியிலும் ஒரு சிலர் சொல்றார்கள். ஆனால் இந்த அவசரகால சட்டத்தை வைத்துக் கொண்டு இந்த தமிழ் மக்களை, தமிழ் பேசும் மக்களை படுத்திய துன்பங்கள் துயரங்கள் கொஞ்சம் நஞ்சம் இல்லை என்றதை நாங்கள் இந்த இடத்தில் சொல்லிவிடும். சரி, அவ்வாறு தான் இல்லாவிட்டாலும் கூட, இந்த நாட்டுடைய மொத்த பொருளாதாரத்தை கட்டியெழுப்பும் கூட வடக்கு கிழக்கிலே இருக்கும் பொருளாதாரத்தை கட்டியெழுப்பதற்கு தொடர்ச்சியாக வந்து எந்த அரசாங்கமும் முன்வரவில்லை என்றதையும் இந்த இடத்திலே பகிரங்கமாக சொல்ல வேண்டும். நாங்கள் அபிவிருத்தி என்று சொல்லும் பொழுது பாத்தீங்கன்னா, எந்த வளத்தையும் எடுத்து எங்களுடைய மக்களுடைய வாழ்வாதாரத்தை உயர்த்துவதற்காக எந்த வேலைத்திட்டம் எந்த அரசாங்கம் செய்யவில்லை. நாங்கள் ஜனாதிபதியினுடைய உரையை கேட்கிறது, நாங்கள் அந்த உரையை வாழ்த்துறது, அந்த உரையினூடாக நாங்கள் சந்திப்பில் ஏற்படுத்துறது, அதிலே ஏதோ ஒரு முடிவு வரும் என்று நாங்கள் எதிர்பார்க்கிறது. ஆனால் தொடர்ச்சியாக தமிழ் சமூகம் இந்த நாட்டில் ஏமாற்றப்பட்டிருக்கிறார்கள். விசேடமாக எங்களுடைய வளங்களை பார்த்தால், திருவண்ணாமலை துறைமுகம் ஹம்பாந்தோட்டையை அபிவிருத்தி செய்த நேரத்தில் ஏன் திருவண்ணாமலை துறைமுகத்தை அபிவிருத்தி செய்ய முடியாமல் போனது? ஏன் பலாலி விமான நிலையத்தை அபிவிருத்தி செய்ய முடியாமல் போனது? ஏன் மென்னாலிருந்து ராமேஸ்வரம் வரைக்கும் அந்த பாதையை செய்ய முடியாமல் போனது? ஆனால் இன்று வரைக்கும் எங்களுடைய மண் வளங்கள், எங்களுடைய வளங்களை சூறையாடுவது மட்டும்தான் இந்த தொடர்ச்சியாக வந்த அரசாங்கங்கள் செய்திருக்கு. எங்களுடைய மண் வளத்தை பொறுத்தளவிலே எங்களுடைய கடல் மண், ஆத்து மண், அதே நேரத்தில் அதே போல இலுமினைட் போன்ற அனைத்து விடயங்களையும் சூறையாடுவது, அந்த பிரதேச மக்களுக்கு சொந்தமாக இருக்க வேண்டிய வளங்களை சூறையாடுவதுதான் இந்த அரசாங்கம் தொடர்ச்சியாக செய்திருக்கு. அண்மையிலே கூட நான் கேள்விப்பட்டான், மன்னார் மாவட்டத்துக்கு முன்னால் ஒரு அமைச்சர், ஒருவர் கடந்த நெல்லாட்சி அரசாங்கத்திலிருந்து குற்றச்சாட்டு இருக்கும் ஒரு அமைச்சர் அண்மையிலே ஒரு ஹெலிகாப்டர் ஒன்றை எடுத்து மன்னார் மாவட்டத்துக்கு சுத்தி திரிஞ்சி வந்ததாக கேள்விப்பட்டிருந்தோம். மன்னார் மாவட்டத்தில் இருக்கும் வளங்களையும் சூறையாடுவதுதான் இந்த நிகழ்ச்சியாக இருக்க வேண்டும். நாங்கள் அறிந்திருந்தோம் குச்சவேலியை தமிழ் பிரதேசத்தை வந்து அந்த பிரதேசத்தை மாற்றுவதற்கான வேலை திட்டங்கள் நடக்குது என்று நாங்கள் கேள்விப்பட்டோம். குச்சவேலி என்றது ஒரு வளம் இருக்கும் ஒரு பிரதேசம், இது தமிழர் வாழும் ஒரு பிரதேசம். அப்ப இந்த இவ்வாறான விடயங்களை தான் தொடர்ச்சியாக அரசாங்கம் செய்திருக்கு. ஆனால் இந்த காலப்பகுதியிலேயும் கூட இன்று எங்களுடைய கொழும்பிலே இருக்கும் மக்களுக்கு எரிபொருள் ஓரளவு கியூஆர் கோடு கிடைக்கும். ஆனால் வடக்கு கிழக்கை பொறுத்தளவில், வடக்கு கிழக்கிலே பொருளாதாரம் முக்கியமாக எங்களுடைய கடல் வளம், எங்களுடைய மண் வளம், மற்றது எங்களுடைய கால்நடை, அதாவது விவசாய மீன்பிடித்துறை, மற்றது கால்நடை. எங்களுடைய மீனவர்கள் இன்று எங்களுடைய கழுவங்கேணி பிரதேசம், மட்டக்களப்பு பிரதேசம், திருவண்ணாமலை, இலங்கையில வடமாகாணம், அனைத்து மாகாணங்களுமே எங்களுடைய மீனவர்கள் 20 லிட்டர் கெரிசின் மண்ணெண்ணுடன் மிக கஷ்டத்திலே வாழ்ந்து கொண்டிருக்கிறார்கள். எங்களுடைய வாழ்வாதாரத்தை முழுமையாக அளித்திருக்கிறார்கள். கியூஆர் கோடிலே டீசல் கிடைக்குது என்றால் எங்களுடைய மக்களுக்கு கியூஆர் கோடிலே டீசல் எடுத்து ஒரு நாளும் தங்களுடைய தொழிலை செய்ய முடியுமா? அதே நேரத்தில் எங்களுடைய விவசாயிகள் எடுத்தால் உரம் இல்லாமல் எந்த ஒருவரையும் கையேந்தி வாழாத அந்த மக்களை இன்று கையேந்தி வாழ வைத்திருக்கிறார்கள். இந்த உரமில்லாத காரணத்தில் கை கால்நடையை பார்த்தால் எங்களுடைய மேய்ச்சு தரைகளை நீங்கள் அபகரித்து எங்களுடைய மகவேலி எல்வலையும் மகவேலி பீவலையும் வெட்டி மாவட்டத்தில் எல்வலையும் மட்டக்களப்பிலே பீவலையும் இந்த பீவலையும் எல்வலத்திற்கும் எங்களுடைய மேய்ச்சு தரைகளை நீங்கள் அபகரித்து நீங்கள் அந்த மேய்ச்சு தரைகளை ஆக்கிரமித்து இன்று எங்களுடைய கால்நடைகளை நாங்கள் வளர்க்கறதுக்கு இடம் இல்லாமல் இருக்கிறோம். அரச வேலை வாய்ப்பை எடுத்தால் கடந்த வருடம் 100,000 வேலை வாய்ப்பிலே வழங்கின விருது 2,000 பேருக்கு கூட தமிழருக்கு வேலை வழங்கவில்லை. அப்ப எங்களுடைய மக்களுடைய வாழ்வாதாரத்தை பற்றி நீங்கள் சிந்திக்காத தலைமைகள் தான் இந்த நாட்டை ஆண்டிருக்கார்கள். ஆனால் துரதிருஷ்டவசமாக தமிழர்களுக்கு எங்களுடைய ஜனாதிபதி ஒருவரை நாங்கள் நியமிக்க முடியாத ஒரு நிலை என்றால் நாங்கள் வீதாசாரத்தை சிறுபான்மை இருக்கும். அதனால தான் நாங்கள் எங்களுடைய தமிழருடைய அரசியல் உரிமையை நாங்கள் துறந்து கேட்கிறோம். அதே போலதான் இந்த நாட்டை பொறுத்தளவிலே ஒரு சிலர் சொல்லுவார்கள் இது தமிழருடைய பிரச்சனை இல்ல, பொருளாதார பிரச்சனை தமிழருடைய பிரச்சனை இல்ல, இது தெற்கினுடைய பிரச்சனை. இது தமிழருடைய பிரச்சனையும் தான். ஒரு 2004 25 அளவு பாராளுமன்ற உறுப்பினரை தெரிவு செய்யக்கூடிய இருந்த வடக்கு கிழக்கு பிரதேசம் இன்று அனைத்து கட்சியிலும் சேர்த்தாலே ஒரு 16 பேரை விட நாங்கள் தெரிவு செய்ய முடியும். அதுக்குரிய காரணம் என்ன? எங்களுடைய மக்களுடைய வீதாசாரம் குறைந்திருக்கு. இன்றும் கூட எங்களுடைய இன்றும் கூட எங்களுடைய இளைஞருடைய எண்ணிக்கை தொடர்ந்து குறைந்து போகுது. இன்று எங்களுடைய இளைஞர்கள் தொடர்ந்து பல்வேறு நாடுகளுக்கு வேலை வாய்ப்புகளை தேடி போகும் பொழுது இந்த நாங்கள் தெற்கிலே இருக்கும் பிரச்சனை பொருளாதார பிரச்சனை எங்களுடைய பிரச்சனை அல்ல, அனைத்து பிரச்சனையும் பொருளாதாரம் இன்று எங்களுக்கான பிரச்சனை. இவ்வாறாக எங்களுடைய மக்கள் நாட்டை விட்டு வெளியே போனால் இன்னும் ஒரு சில காலப்பகுதிக்குள்ளே எங்களுடைய வடக்கு கிழக்கில் நாங்கள் தமிழருடைய அரசியல் உரிமை கிடைத்தாலும் கூட எங்களுடைய மக்களுக்கு அந்த அரசியல் உரிமை பெற்று அந்த அதை அதை அனுபவிக்கிற எங்களுடைய மக்கள் இருக்க மாட்டார் என்றதை தெளிவாக இன்று இந்த பிரச்சனை பற்றி பேச தேவையில்லை என்று சொல்றவர்கள் புரிந்து கொள்ள வேண்டும். இதனால் தான் நாங்கள் தொடர்ச்சியாக இந்த நாங்கள் துரதிருஷ்டவசமாக எங்களுடைய நாங்கள் தெரிவு செய்யாத ஜனாதிபதி எடுக்கும் தீர்மானங்களினால் நாங்கள் பாதிக்கப்படுற காரணத்தினால் தான் தெற்கிலே வெறும் அரசியல் மாற்றங்களையும் நாங்கள் எங்களுடைய பங்களிப்பும் இருக்கும் என்று நாங்கள் விரும்புகிறது. அதே போல தான் இன்று மின்சாரத்துடைய விலை அத்தனை அது கரண்ட் பில வகை தேவாலத்தம கரண்ட் பில வெடி விளாத்தினோம் கரண்ட் பில எத்திரம மேக்கிங் போகமையாக்கம மத்தியம பாந்திய ஜனதா தான் மேக்கிங் கரண்ட் பில வெடிவையும் பீலாவிட பார்த்தேன் முகத அது கரண்ட் பில கத்தோத்தேம ருப்பியால் ஹாரதாஸ் டீசல் பெட்ரோல் வெடிவெண்ணாய் மே டாலருக்கே டாலருக்கு ருப்பியலட்ட விருத்த டாலருக்கு ருப்பியல அவப்பிரமாணிய வீம் நிசா அது ருப்பியல தெகுணேக்கிங் அடுவிலாதி வெடியலாதினா டாலருக்கு 180 திம்பேக்க அது 360 கிலோ தினோ மே வலட்ட வக கியன்ன ஒன கட்டிய கவுத அது மம இல்லா சிறின ஜனாதிபத்துமாக்கே மே அவஸ்தாவேதி மே வலட்ட வக கியன்ன ஒன கட்டியட தண்டுவம் லபா தென் முகத மே டாலருக்கு அவசான் கர்ணோ மந்த் துமே அவசான வினாடியே முகத மே டாலருக்கு வெடிவீம துரின் நிசா தமை மே ஆர்த்திகே கடாவட்டலா வெரதி ஆர்த்திக பிரதிபத்தி தீந்து நிசா கடாவட்டபு புத்கலே
ප්‍රතිපත්ති ප්‍රකාශන 33ක් ඉදිරිපත් තියෙනවා. ඒ 33න් 24ක් පිළිබඳව සාකච්ඡා වාද විවාද පවත්වලා තියෙනවා. අපි නියෝජනය කරන මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ අද අපි සහභාගී වෙන්නේ 3 වෙනි ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයට. මීට පෙර ආතුව ගෝඨාභය රාජපක්ෂ පිටුපස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක මට මේ මොහොතේ සිහියට නැගෙනවා. ඔහු යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ක්‍රියාත්මක කරන්න පළවෙනි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවෙනි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිපත්ති මේ විදිහට ඉදිරිපත් කරා. දැන් ඒ දෙකට වෙච්ච දේ ගැනත් ඔහුට වෙච්ච දේ ගැනත් මේ සමාජය තුළ කියවීමක් තියෙන මම ඒක මගේ වෙලාව ඉතුරු කරගන්න වැඩි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ විශේෂයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනුප්‍රාත්තික ජනාධිපතිවරයා විදියට ඔහුට නිකන් ලොතරැයියක් ඇදෙන පහුගිය දවසේ අරගලයට පින් සිද්ධ වෙන්න මුලාසනාරුවේ මන්ත්‍රීතුමියනේ ඒ ලොතරැයියට පින් සිද්ධ වෙන්න ඔහු අනුපාත්තික ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ අර්බුදය ගැන තත්ත්ව වාර්තාවක් මිසක් මේ අර්බුදයට හේතු වෙච්ච කාරණා ගැන උත්තරයක් දෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක්ද කියලා ප්‍රශ්න සහගතව බලන්න ඕන මොකද ලියවිල්ලක් විදියට ගත්තම මේක සතහන් කරන කාරණා ගත්තම ඉතාමත් ලස්සන වචන ලස්සන අදහස් සුන්දර බලාපොරොත්තු බලාපොරොත්තු සහගත ගමනකට යන්න පුළුවන් අපූර්ව ලියවිල්ලක් අය ලියවිල්ල කතිකාවක් බවට පත් වෙනකොට ඔහුගේ කතාව සහ ක්‍රියාව අතර පරතරය තමයි මේ රටේ දිසානතිය තීන්දුව කරන්නේ ඒක නිසා ඉතිහාසයේ ඉඳලා මට මතක අපි පළාත් සභාවල ඉන්නකොටත් මේ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය සම්බන්ධ වෙනවා ආණ්ඩුකාරවරයා හෝ වරිය ඉදිරිපත් කරන අද පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය මේවා අපි හැමදාම සුන්දර ලියවිල්ලක් බවට පත් නොවි කොහොමද යථාර්ථයක් බවට පත් කරන්න කියන කාරණාව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේ සාරාංශය මීට පෙරින් මට කලින් කතා කරපු තම මන්ත්‍රීවරු කතා කරපු කාරණාවක් තමයි මේ අර්බුදයට කවුරුත් එකට එකතු වෙලා උත්තර හොයමු කියලා ඒ කියන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගරු මූලාසන රෝසන මන්ත්‍රීතුමියනේ අපි පහුගිය අවුරුද්දේ කිහිපය තුළ මේ ආර්ථික අර්බුදය ගැන යම් දැක්මක් දැක්කා මේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවෙන් පිටත් පක්ෂ නායක රැස්වීම වලත් කණ්ඩායම් රැස්වීමෙත් අපිට ඉඩ ලැබෙන හැම තැනකදීම සඳහන් කරා බරපතල ආර්ථික අර්බුදයක් එනවා ඒකට මැදිහත් වෙන්න කියන කාරණාව අවසානයේ සිද්ධ වුණේ ඒ කාරණා ඉදිරිපත් කරපුවා අපි පැත්තකට වුණා පැත්තකට කරා ඒ ආර්ථික අර්බුදය තවත් ඛේදවාචකයෙන් තමයි අවසන් වුණේ මේ කාරණා වගේම අපි ඒ අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වුණාට පස්සේ පහුගිය මාර්තු මාසයෙන් පස්සේ අපි ඉදිරිපත් කරපු කාරණාවක තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් අන්තර්කාලයක් සඳහා හදන්න කියලා හැබැයි ඒක වැළැක්වුවේ කවුද බලක්වේ කවුද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුම අවස්ථා ගණනාවකදී සූදානම් වුණා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඔවේ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරා සහ ඒකට සූදානම් වෙනකොට අවස්ථා කිහිපයක්ම ඒක වළක්වන්න අදිෂ්ඨමාන බලවේගයන් ක්‍රියාත්මක කරා. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන නැවත වතාවක් කතා කරනවා අපිට ලිඛිතව දැනුම් දුන්න පහුගිය ජූලි 29 වෙනිදා අපි සමග සාකච්ඡා කරා. හැබැයි අද ඔහු ජනාධිපතිවරයා බවට පත් වෙලා සති කිහිපයක් ගත වෙනවා. ඒ සාකච්ඡා වලින් ඔබට ක්‍රියාත්මක මොකද්ද වෙන්නේ? ඒ සර්වපාක්ෂික වැඩපිළිවෙලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පැත්තේ විපක්ෂ මන්ත්‍රීවරයා විදිහට ඉදිද්දි ඔබතුමියක් දන්නවා අපි පක්ෂ අතර සාකච්ඡා වටේදී ඔහු ක්‍රියාකාරී සමාජිකයෙක් වුණා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන විපක්ෂයේ වැඩපිළිවෙලේ ඒ වෙලාවේ ඔහු ඉදිරිපත් කරන වැඩපිළිවෙලේ ප්‍රධාන කාරණා දෙකක් එකක් තමයි ජාතික සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සදුම්ලත් ඒ ජාතික සභාවෙන් තමයි තීන්දුව తీරන ගන්න කියන කාරණාව හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා බවට පත් වුණා මැයි මාසේ 13 වෙනිදා මේ මාසේ 15 වෙනිදා ඔහු අපිට ලියුමක් එවනවා නිර්පාක්ෂික ආණ්ඩුවක් හදන්න එකතු වෙන්න කියලා. දැන් මාස 3ක් වෙනවා ඒ නිර්පාක්ෂික සර්වපාක්ෂික ආණ්ඩුවේ පළවෙනි කණ්ඩායම වෙච්ච පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සදුම්ලත් ජාතික සභාව තාම එළි දක්වන්න බැරි වෙලා තියෙනවා. එළි දක්වන්න බැරි. අතන මෙතනින් එහාට මේ ගමන කොහෙද නතර වෙන්න කියන කාරණාව ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේක හේතු ඛේදවාචක හේතුව මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හදන්න හදපු සර්වපාක්ෂික ආණ්ඩුවේ මේ මාසේ මුල හදන්න හදපු එක ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඛේදවාචකයි මේ නමෙන්ද මහා ඛේදවාචකකින් අවසන් වුණා. මේ 13 වෙනිදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට බාඩු පත් වුණාට පස්සේ හදන්න තිබිච්ච ඒ සර්වපාක්ෂික වැඩපිළිවෙල ආණ්ඩුව හදන්න නැති මේ ඛේදවාචකය ජුලි 9 මේ රටේ ඉතිහාසයේ දැවැන්තම ඛේදවාචකකකින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විඳවන්න සිද්ධ වුණා. දැන් නැවත නැවත මේ කල්යන්නේ කල්යන්න මේ අර්බුදයට උත්තර තියේද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඔය කතාවේදී අවසාන ඉදිරිපත් කරා අත්තදීපා විහරතිය කියලා. තමහට තමා දීපයක් වෙන්න කියලා. ඒක නම් මේ කාල සීමා තුළ වෙලා තියෙනවා. හැබැයි ඒක වුණාට මේ වැඩපිළිවෙලක් ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල හැමදාම ඔහුගේ දේශපාලන භාවිතාවේ උපක්‍රමයක් වෙච්ච කල්මැරීමේ උපක්‍රමයට ගොදුරු වෙලා තියෙනවාද කියලා සැකසහිතයි. ඒක නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලනවා මේ මොහොතේදී ඉල්ලන කාරණාව තමයි මේක තවත් කල් දාන්න එපා අප්‍රමාදෝ අමතපදන් කියන ඒ බුදු වදනත් සීගන්න. මේ අර්බුදයට වෙන විසඳුම් නැහැ කියන එක අපි දන්නවා. ඒක නිසා ඒ සර්වපාක්ෂික වැඩපිළිවෙල කාටත් එකක වෙන්න බැරි වුණත් බහුතරයකට ගෙන පුළුවන් වැඩපිළිවෙලක් හරි ගැස්සුවදී මම විශ්වාස කරනවා අපටත් ඒකේ යම් ආකාරයේ දායක වෙන්න පුළුවන්. ඒ හදන වැඩපිළිවෙල අවම පොදු එකඟතාව වැඩපිළිවෙලක් හැදෙනවා නම් යම් ආකාරයකට. හැබැයි ඒක හැදෙන්නේ වෙනත් අරමුණකින් නම් අපට දේශපාලන කියවීමක් තියෙනවා. ඉදිරි අවුරුදු කිහිපය තුළ යහමෙන් සෙමින් යන්න මේ වැඩපිළිවෙල ඉස්සරහට හදන්න නම් ඒක තියෙන්නේ අපට ඒක එකතු වීමේ කාරණා සම්බන්ධව යම් සිතා බැලීමක් වෙන්න තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවම අගමැතිතුමා විදියට ඔහුපත් වෙච්ච දවසේ ඔය මේ පාර්ලිමේන්තුවේ කතාවේදී අපූර්ව කතාවක් කිව්වා. මම අර විශිෂ්ට සාහිත්‍යකාරයා ග්‍රෝටල් බ්‍රෙස්ට් ඔබතුමිය දන්නවා හුණුවටේ කතාවද කොකේසියන් චෝක් සර්කල් කියන කතාව පරිවර්තනය වුණා හුණුවටේ කතාව කියලා. ඒකේ ගුසා අර වැල් පාර්ලිමේන්තුවේ දරුවෝ එතර කරන වගේ බට වර්කීම් අපේ වරුණා කියලා එතුමා කිව්වා. දැන් එතුමා ඒ දරුවා වැල් පාර්ලිමේන්තුවේ ගොඩ කරන්න උත්සාහ කරන මේ ලංකාව දින මේ ආර්ථික කඩාවැස දරුවා ගෙනියන්න ගමන් මග හරි ගමන් මගද්ද? මේ විදිහට නම් එතුමා මේ වැල් පාර්ලිමේන්තුවේ දරුවෝ එකතු කරන්න හදන්නේ ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනේ දරුවාත් ඉවරයි වැල් පාර්ලිමේන්තුවත් ඉවරයි එතුමත් ඉවරයි. මම එහෙම කියන්නේ ඇයි? මේ ගමන් මග තුල ආර්ථික සංස්කරණ මොනවද වෙලා තියෙන්නේ? අද මේ රටේ ආර්ථිකයේ බරපතලම ඛේදවාදයට පත් වෙලා තියෙන්නේ අඩු කණ්ඩායම සානක්කම් රාජමාණික මන්ත්‍රීමාකව මධ්‍යම ප්‍රාන්තික ජනතාවට තියෙන පීඩාව. ඔව් අපි පිළිගන්නවා. හැබැයි ඉදිරියට දෛනික ජීවිතේ අවිධිමත් ශ්‍රේෂ්ඨ ආර්ථික මහා දරන්ත කඩා වැටීමක් අද මේ මිනිසුන් විඳින පීඩාව. ඊයේ දවසේ වැඩි කරපු විදුලි බිල 164ක් වැඩි 130ට වඩා අඩුවෙන් පාවිච්චි කරන මිනිසුන්ට ලක්ෂ 13 ලක්ෂ 50000ක් ඉන්නවා විදුලි පාරිභෝගිකයන් 125ක් ඒකක 30ට වඩා අඩුයි. ඒකක 60ට වඩා අඩු ප්‍රමාණය 126යි. ඒක විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 14යි. මේ දෙගොල්ලෝ බරපතල ඛේදනීය තත්ත්වයටපත් වෙනවා. හැබැයි ලක්ෂ 14ක් වෙන 13 ලක්ෂ 50000ක් වෙන ඒකක 30ට වඩා අඩු විදුලි පාරිභෝගිකයන් මුළු සමස්ත විදුලි පරිභෝජනයේ 103ක් විතරයි පාවිච්චි කරන්නේ. ඒ මිනිසුන්ගේ 164ක් වැඩි කරලා. ඒක නිසා මේ පහළ පන්තියේ මිනිසුන් ගැන කල්පනා නොකරන ක්‍රමේදයක් ජල බිලටත් ඔය සෙතමයි අනිත් දේවලුත් ඒ දේවයි. ඒක නිසා මේ ආර්ථික උපක්‍රමයන් නැවත පරණ විදියට නම් යන්නේ අපි නැවත වතාවක් කල්පනා කළ බැලිය යුතුයි. මේකේදී නිරත්ත්ව කොහෙද නතර වෙන්නේ කියලා. කරු මූලාසන ආරූඪ මන්ත්‍රී දෙමිනේ කරු රණිල් වික්‍රමසිංහ මහත්මයාගේ කතාවේදී සමස්තයක් කිව්ව 2048 ගැන. අපි සතුටුයි. එහෙම ලෝකේ රටවල් අපි දැක්කා ලෝකෙ දිනු වෙච්ච හැම රටක්ම එහෙම දිගු කාලින ඉලක්කද සැලසුමකට ගියේ. උදාහරණයක් විදිහට චීනය 2023 තමයි ඔවුන් දරිද්‍රතාවෙන් ගලවෙන්න සූදානම් වුණේ. ඔහු ඉලක්කගත වැඩපිළිවෙළ කරලා 2021 ලෝකේ පළවෙනි රට බවට පත් වුණා. දුප්පත්කම දරිද්‍රතාවේ පිටුදක රට විදියට සැලසුම් සහගත ගමනක්. අද 2048 ගැන කතා කරනවා. ඒ කතාවේදී ඔහු සඳහන් කරනවා මම වෙනත් දේශපාලඥයන් වගේ නෙවෙයි. මාළඟ තියෙන දීර්ඝකාලීන සැලසුම් මම සැලසුම් කරන්නේ මගේ අභිවෘද්ධිය වෙනුවෙන් නෙවෙයි, තරුණ පරම්පරාව වෙනුවෙන්, හෙට දවස වෙනුවෙන්. අද මම අද දවසේ පළ කරන ගසේ පළදාව මට භුක්ති විඳින්න ලැබෙන්නේ නැති බව මම හොඳින් දන්නවා. ඒත් හෙට දවසේ අපේ දරුවන් අනාගත පරම්පරාව වෙනුවෙන් ඒ පළදාව භුක්ති විඳිනවා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමියනේ, එතුමා 6 වරක් මේ රටේ අගමැතිවරයා, අවුරුදු 45ක් දේශපාලනේ. එතුමා 1978 ඉඳලා මේ විවෘත ආර්ථිකයේ ඉඳපු පළදාව තමයි මේ රටේ අද 2,20,00,000 ජනතාව අද අන්ත දුගී තත්ත්වයට පත් වෙලා අසරණලා භුක්ති විඳින්නේ. ඒක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි, ඔබ මෙතෙක් කාලයක් ඉඳපු පළ නෙවෙයි අලුත් පරම්පරාවට අවශ්‍ය වෙන්නේ. ඉඳන්න ඕන අලුත් පරම්පරාවට අවශ්‍ය අලුත් සංකල්ප සහ අලුත් පළ අලුත් ප්‍රමේයයන්. එහෙම නැතුනොතින් අවුරුදු 45ක් 44ක් ඉඳපු පළදාව මේ රට කොයිතරම් ඛේදනීය තත්ත්වයක ගෙනිච්චද කියන කාරණාව පහුගිය මාසෙක දීපේ තුළ අස්පනා අපිට දැක්කා. ඒක නිසා අවසාන වශයෙන් මගේ කියලා වෙලා ඉවර නිසා මම මේ කතා ගන්නවා. එතුමා ඊයේ දවසේදී අකුරුගඩ හමුදා කල්කිරට ගිහිල්ලා කිව්වා දැන් මගේ රාජකාරිය ඉවරයි. අත්ත දීපා විහරති. ඒක හරි. දැන් තියෙන පාර්ලිමේන්තුවේ 225 රාජකාරිය කියලා. ගරු සභානායකතුමනි, ඇත්ත මේ පාර්ලිමේන්තුවේ ගැඹුරු සංවාදයක් විය යුතුයි. ගැඹුරු සංවාදයක් විය යුතුයි. ඒ සංවාදය තුළ තමයි මේ අර්බුදයන් වලට උත්තර දෙන්න ඕන. හැබැයි ඒ සංවාදයට දොර විවෘත වෙන්න ඕන ශ්‍රී ලංකාවේ පොජ්ජන්න පෙරමුණ ශක්තිමත් ආණ්ඩුවක් 3-2 බලය තිබිච්ච ආණ්ඩුවක්, 69 ලක්ෂයේ බලය තිබිච්ච ආණ්ඩුවක් විනාශයේ පළවෙනි කාරණාව උනේ සංවාදයන් නොමැති වීම. ඒ සංවාදයක් වුණා නම්, සංවාදයට අහුම්කන් දුන්නු නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තවමත් මේ රටේ ජනාධිපතිවරයා. ඒක නිසා මේ දේශපාලනය තුළ සංවාදයක් අවශ්‍යයි, වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සංවාදය සාමිකත්වයෙන් ਸਰවපාක්ෂික වෙන්න පුළුවන් නම් මේ රටේ අර්බුද ගොඩක් විසඳ ගන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රතිපත්ති විකාස නිවාදයේ හරය විදිහට තියෙන ਸਰවපාක්ෂික වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න අපි බලාගෙන ඉන්නවා. සැබෑ වුණකම සත්‍ය වුණකම නිවැරදි වුණකම තියෙනවාද කියලා ඒ කාරණා මත ඉඳගෙන අපි අපේ දේශපාලන තීන්දුව ක්‍රියාත්මක කරන්න සූදානම්. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ගරු යුකේ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමිය, ගරු ජනාධිපති අනිල් වික්‍රමසිංහ මැතිතුමා, මේ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ පවත්වන විවාදයේදී අදහස් දක්වන්න ලැබීම ඉතාම සතුටට කරුණක්. විශේෂයෙන් එතුමා අපේ රටට මේ වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි ඉතාම වටිනා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. දැන් මේ පාර්ලිමේන්තුව අපි හැමෝටම අත්හැරිය නොහැකි වගකීමක් ඉටු කරන්න තියෙනවා. එනිසා මම මුලින්ම ආරාධනා කරනවා මේ පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුටම එතුමාගේ මේ වැඩපිළිවෙළත් එක්ක එකතු වෙලා රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම අපිට දේශපාලනයේ සහ ඉතිහාසයේදී අපි අහලා තියෙනවා 1947 ඔක්තෝබර් 14 වෙනි දින එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මේසන් මුව මැතිතුමාගේ රාජාසන කතාවෙන් පසුව නොයෙක් අවස්ථාවල මේ රටේ ඉතිහාසයේ රාජාසන කතාවන් ඉන් අනතුරුව ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි අද මේ අවස්ථාව විට වඩා ඉතාම සුවිශේෂී අවස්ථාවක්. ලංකා ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තේරීපත් වුණු පළවෙනි ජනාධිපතිවරයා හැටියට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රාජාසන කතාව කරේ. එනිසා විශේෂයෙන්ම අපි අපේ වගකීම ඉටු කරන මේ අවස්ථාවේ අවශ්‍ය සහයෝගය සම්පූර්ණයෙන්ම ලබා දෙන්න කැමතියි. අද අපේ රට ඉතිහාසයේ තියෙන ඉතාම අර්බුදකාරී තත්ත්වයට පත් වෙලා තියෙන අවස්ථාවක්. විශේෂයෙන් මේ අර්බුදකාරී තත්ත්වයේ උඩ සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් ප්‍රශ්න රාශියක් අපට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පාර්ලිමේන්තු විපක්ෂ නායකතුමාට ඒ වගේම අනිත් දේශපාලන නායකයන්ට ආරාධනා කරා අග්‍රාමාත්‍ය ධූරයේ බාර අරගෙන රටට අවශ්‍ය සේවය ලබා දෙන්න කියලා. හැබැයි නොයෙක් කොන්දේසි දමමින් නොයෙක් මත දරමින් ඒ වගකීමෙන් බැහැර වුණා. මේ පාර්ලිමේන්තු ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායක හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට වෙනුවෙන් තමන්ට කළ හැකි සේවය ලබා දෙන්න ඉතාම නිර්භීත තීන්දුවක් අරන් අග්‍රාමාත්‍ය ධූරයේ බාරගත්තා. ඒ අරගෙන එතුමා රටට අවශ්‍ය නායකත්වය තමන්ට ලබා දෙන්න හැකි උපරිම විදියට ලබලා දුන්නා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරු හැටියට අපේ ගෞරවය ස්තුතිය එතුමන්ට පුද කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අපි දැක්කා 225ට නොයෙක් චෝදනා කරනවා. අපේ අයත් කියනවා අවුරුදු 74ක දේශපාලන ඉතිහාසයේ ප්‍රතිඵල තමයි මේ අපි ලබන්නේ කියලා. හැබැයි එහෙම කියලා මේ 225ට මේ වගකීමෙන් බැහැර වෙන්න බෑ. අපි හැමෝටම මේ වගකීම බාර ගන්න සිද්ධ වෙනවා. අපි දැක්කා පෞගිය දවසක කියනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එතුමාට පුළුවන් කියලා මේ රටට අවශ්‍ය තෙල් ප්‍රමාණය ගෙනක් දෙන්න. හැබැයි මම ඉල්ලා හිටිනවා එතුමගෙන් දෙවියන්ගේ නාමයෙන් එතුමට පුළුවන් නම් තෙල් ටික ගේන්න මේ රටේ ජනතාවට අවශ්‍ය මොහොතේ ඒ සේවාව ලබා දෙන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. ඒ වගේම මේ විපක්ෂින් ආර්ථික ඔස්තාර පහුගිය කාල සීමාව තුළ මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා අපි දැක්කා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගන්න කිව්වා. ආර්ථිකයේ විවිධ අදහස් පළ කෙරුවා. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සියලු දෙනාට ආරාධනා කරලා තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා එකතු වෙලා වගකීම් දරමින් මේ රට අවශ්‍ය සේවය ලබා දෙන්න කියලා. අපි දැක්කා තරුණ දේශපාලඥයෙක් හැටියට කංචන විජේසේකර මැතිතුමා මේ රටේ අපි හැමෝම මුහුණ දුන්න දරුණුම අර්බුදය ඉන්ධන අර්බුදය හමුවේ විදුලි බල බලශක්ති අමාත්‍යාංශයේ බාර අරගෙන එතුමා තමන්ට පුළුවන් රට වෙනුවෙන් කළ හැකි උපරිම දායකත්වය ලබලා දීලා අද වෙද්දී අමාත්‍යාංශය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අපේ ඊ සාර්ථකත්වය දකින්න පුළුවන් ඉන්ධන පෙරවුම් හලක් ළඟින් යද්දී එතුමා මේ රටට නිවැරදි ආදර්ශයක් සැපුවා. ප්‍රශ්න ගැටළු සඳහා තාක්ෂණය පාවිච්චි කරමින් ස්මාර්ට් විසඳුම් ලබා දෙන්න එතුමා කටයුතු කරලා ආදර්ශයක් දුන්නා. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමාගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්. ඒ වගේම මේ රටපත් වුණු මේ අර්බුදයේ හමුවේ හරින් ප්‍රාන්දු මැතිතුමා මනුෂ්‍ය නානායක්කාර මැතිතුමාලා තමන්ගේ පුද්ගලික දේශපාලන මතය පැත්තකින් තියලා රට වෙනුවෙන් අවශ්‍ය නිවැරදි තීන්දුව తీර අරන් රටට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ඉත අගේ එතුමල්ලව. ඒ වගේම මම මේ පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රියෙක්ගේ මිල්ලා හිටිනවා. මේ මොහොතේ අපි සියලු දෙනාම එකට එකතු විය යුතුයි. මේ මුළු පාර්ලිමේන්තුවම මේ රටට දායකත්වය ලබා දෙන්න අවශ්‍ය මොහොතක්. ලංකා ඉතිහාසයේ එහෙම උදාහරණ නැහැ. නමුත් ලෝක දේශපාලන ඉතිහාසයේ එහෙම උදාහරණ තියෙනවා. ආසියාවේ තියෙන පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රට හැටියට අපේ රටට අපි සියලු දෙනාම සේවය සලසන්න නම් මේ පාර්ලිමේන්තුව අපි හැමෝම රටත් රටේ ජනතාවත් වෙනුවෙන් එකට එකතු විය යුතුයි. ඒ නිසා මගේ කාලය අවසන් බැවින් මගේ කතාවේ ඉතුරු ටික සභාගත කරන්න අවස්ථාව ඉල්ලනවා. කරු මන්ත්‍රීතුමා මට විනාඩියක් දෙන්න.
අරගොල්ලන්ගේ වෙලාව අඩුයි.
ආ විනාඩියක් ඉල්ලා හිටනවා. අපේ ජනාධිපතිතුමා කතාව අවසන් කරේ ත්‍රිපිටකයේ එන අත්තාදීපා විහෙරත කියන සටන් පාඨයෙන්. අපි හැමෝම තමන්ට දීපයක් වුණොත් රටම දීප්තිමත් වෙයි කියලා. ඒ නිසා ඒ අනුව එතුමන්ට සහයෝගය දෙන්න අපි සියලු දෙනාම එකතු වෙලා මේ නව සමාජ දේශපාලන පරිවර්තනයත් එක්ක එකතු වෙලා මේ රටේ මතු පරම්පරාව වෙනුවෙන් නව යහපත රටක් බිහි කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න සියලු දෙනාටම ආරාධනා කරමින් මගේ වදස්ලාස්සන් කරන බොහොම ස්තුතියි.
ගරු මන්දර විතානගේ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු මුලස්සරාරුවේ මන්ත්‍රීතුමනි තුමියනි සති කීපයක මාස කීපයක කාර්තු කීපයක ලොකු චිත්‍රපටයක රූපරාමු කීපයක එක අවසාන පරිච්ඡේදයක් ඊයේ අවසන් වුණා. මැයි 9 වෙනිදා අපේ හිටපු අග්‍රාමාත්‍යතුමා ගෙදර ගියා. ජුනි 9 අපේ මුදල් අමාත්‍යතුමා, ඒ වගේම ජූලි 9 ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා, අගෝස්තු 9 නිල වශයෙන් ගෝල් ෆේස් එකේ අරගලය නිම වුණා. ඇත්තටම දශක ගණනාවක් තිස්සේ අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල කඩා වැටීමක් තමයි දැන් මේ අද අපි භුක්ති විඳින්නේ. මේ අපි කවුරු මොනවා කිව්වත් අද මම දැක්ක අවුරුදු 30ක් 25ක් 30ක් පාර්ලිමේන්තේ හිටපු ගරු අමාත්‍යතුමාලා මන්ත්‍රීතුමාලාත් හරබර දේශන ඉදිරිපත් කරනවා. හැබැයි ඔවුන්ගේ කතාවල හැන්සාඩ් වාර්තා බැලුවොත් එහෙම මේ කතාව එදත් කරා. ඒ වගේම අපේ ජනාධිපතිතුමා අලුතෙන් පත්වෙච්ච අපේ රනිල් වික්‍රමසිංහ මහත්තුමා ඒ කරපු කතාවේ සාරාංශය ගත්තොත් දශක 3ක මේ සාරාංශය තියෙන මේ කතාව ඒ විදිහම තමයි. හැබැයි අවසානයේදී මිනිස්සු සිස්ටම් එකක් චේන්ජ් කරන්න කියලා පාරට බැස්සා. මිනිස්සු අවංකවම ඒ තමන්ගේ හිතේ තියෙන වේදනාව මහා පාරට ඇවිල්ලා ඉදිරිපත් කරාට පස්සේ ඒක පස්සේ ඒක දඩමීමා කරගෙන ඒ මිනිස්සු කරපු සාමකාමී අරගලය ඉතාමත්ම කුමන්ත්‍රණකාරී ලෙස මහජන කැරල්ල බවට බස් කරලා ජනතා විමුක්ති පෙරමුණත් පෙරටුගාමී කණ්ඩායමත් ඒ වගේම විපක්ෂයේ සමග ජන බලවේගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් යම් යම් කණ්ඩායම් එකතු වෙලා මම මේ වගකීමෙන් කියන්නේ තොරතුරුත් එක්ක යම් යම් කණ්ඩායම් එකතු වෙලා මහා විනාශයක් මේ රටේ කරා. අවසානයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ජනාධිපති වුණා. හැබැයි ඒ දක්වා තීච්ච මේ සිද්ධාමයේදී අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අරගලයට ඉදිරිපත් වෙච්ච ඒ අරගලයට බැහැපු තරුණයෝ ඉදිරිපත් කරපු කාරණා අපිට එහෙම බැහැර කරන්න බෑ. සමාජයෙන් ඒ ලැබිච්ච ප්‍රතිචාර අපිට බැහැර කරන්න බෑ. මොකද හිටපු ජනාධිපතිතුමාටත් එවගේ ගෝඨාභය ජනාධිපතිතුමාටත් ඒ මූණ පාන සිද්ධ වෙච්ච අභියෝග ඒ විදිහම තියෙනවා. මොකද අරගලය නිල වශයෙන් ගෝල් ෆේස් එකේ ගියා කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒතුමාට මූණ දෙන්න දින අභියෝග ඉවර වුණේ නැහැ. ඒ වගේම අපේ රටේ සිස්ටම් එකක් චේන්ජ් කරන්න කියලා ඉල්ලපු පුරවැසියන්ට ලොකු වගකීමක් තියෙනවා. මොකද මාස 2-3ක් තිස්සේ මහන්සිලා හදපු QR සිස්ටම් එකට පෙට්‍රල් ටික ගහන්න ගියාම පස්සෙත් පොම්පකරුවට රුපියල් 1000ක් දීලා තමන්ගේ වාහනේ ෆුල් ටැංක් එක ගහගන්න කියලා අර අරගලයට ගිය සමහර අය මට කිව්වා. මම වගේ කිවෙන් කියන්නේ මයිකා පින්තූරක් තියෙන ඉතින් මම ඒ මගෙත් එක්ක හිතවත්කමට කිව්ව නිසා මම ඒවා කියන්නේ නැහැ. අරගලයට ගිහලා හොරු එලවන්න කියලා සිස්ටම් එක කඩලා පොම්පකාරයට රුපියල් 1000ක් දීලා ෆුල් ටැංක් එක ගහගන්න. ඉතින් මෙන්න මේ සමාජයත් එක්ක ඒ වගේම මෙන්න මේ රාජ්‍ය සේවයත් එක්ක මේ රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක අපි උඩුගම්මලා යන වගේ ලොකු අභියෝගයක් තියෙනවා අපිට මේ රට වෙනස් කරන්න. ඒ වගේම ජනාධිපතිතුමාගේ කතාව ඉතා වැදගත් කාරණා කීපයක් ඉදිරිපත් කරා. අර මං කලින් කිව්වා වගේ අවුරුදු ගානක් තිස්සේ ඒ මේ සෑම රාජ්‍ය නායකයෙක් මේ කතාව කියනවා. නමුත් අපි මෙවර සියලුම පක්ෂ එකතු වෙලා සියලුම අපේ 225ම එකතු වෙලා අවංගෝම අර කණ්ඩායමක් ඉන්න අපේ හෘද සාක්ෂි කියලා ඒ බොරු සමාජයට එහෙම නැත්නම් මාධ්‍යට හෘද සාක්ෂිය කියන්නේ නැතුව සත්‍ය වශයෙන්ම හෘද සාක්ෂියට අනුව අපි වැඩ කරන්නයි ඕන. ඒක තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන අපේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ ඒකායන පරමාර්ථය. ඒ වගේම ජනාධිපතිතුමා කරපු කතාවේ තියෙනවා විදුලි කප්පාදුව අවම කර ගැනීම, පෝරහිඟය විසඳා ගැනීම, ගෑස් හිඟය ගැන ආහාර සුරක්ෂිතතාවය, රෝහල් වල අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය උපකරණ හිඟකම අවම කිරීම, කර්මාන්ත අපනයන, ඒ වගේ විශාල ක්ෂේත්‍ර ගණනාවක් කඩිනමින් ශක්තිමත් කරන්න කියලා එතුමා යම් කිසි වැඩපිළිවෙලක් අපිට යෝජනා කරලා තියෙනවා. එහෙමනම් මේ යෝජනාවලිය යථාර්ථයක් බවට පත් කරන්න අපිට තියෙන බාධා මොනවද කියලා අපි බලන්න. මොකද මම විශේෂයෙන්ම කනගාටු වෙනවා මේ වටිනා කාලයේ දවස් තුනක් අපි නාස්ති කරන්න මේ ජනාධිපතිතුමාගේ කතාවට විවාදය නෙමෙයි අපි ඉල්ලන්න තිබුණේ. ඒ කතාවේ තීච්ච කාරණා වසර 30ක් දිස්සේ, වසර 50ක් දිස්සේ අපිට කරගන්න බැරුණේ ඇයි? ඒවා නිවැරදි කරන්න උපදේශක කාරක සභා ටික කැඳෙව්වා නම් මේ දවස් තුනට අපිට නිලධාරින්ව ගෙන්නලා, ප්‍රතිපත්ති සම්පාදකයෝ ගෙන්නලා, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ තියෙන සැලසුම් මහා ප්‍රතිපත්ති හදන දෙපාර්තමේන්තුව මේ මිනිස්සුන්ව ගෙන්නලා අවුරුදු ගාන මේ ලිපිගොනු වල තියෙන ඒ අදහස් ටික කඩිනමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් අපිට සාකච්ඡා කරන්න තියුණා. එහෙම නැතුව අපි ප්‍රශස්ති ගීත ගායනා කරලා වැඩක් නැහැ. ජනාධිපතිතුමාගේ කතාව හොඳයි, යම් කිසි සාධනීයයි අරවමිවා කියලා නික කතා කරලා වැඩක් නැහැ. ඒක ජනාධිපතිතුමාටත් රටටත් අපි හැමදෙනාටම කරන අගෞරවයක් විදිහට තමයි මම දකින්නේ. මොකද අපි වචනේ පරිසමාප්තිය මේක ක්‍රියාත්මක කරන්නයි ඕන. මොකද අද ඉතාමත් අකාර්යක්ෂම රාජ්‍යයක් තියෙන බව, ඒ වගේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක් තියෙන බව, අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් තියෙන බව මුළු ලෝකෙම කතා කරනවා. විශේෂම IMF වාර්තාව, ලෝක බැංකු වාර්තාවල විවිධ රාජ්‍ය විවිධ රටවල් වල ඒ විශේෂ ආයතන ලෝකයේ පිළිගත් ආයතන තමන්ගේ නිර්දේශ විදිහටම දීලා තිනවා අපේ රටට හොඳ කැරක්ටුවක් නැහැ කියලා, අපේ රටේ කැරක්ටුව එච්චර හොඳ නැහැ කියලා කියන වෙලාවේ අපි තවදුරටත් වාද කරනට වඩා වැදගත් වෙන්නේ ඵලදායීව සහ කාර්යක්ෂමව කඩිනමින් මේ කාරණා යථාර්ථයක් බවට පත් කරන්නේ කොහොමද කියලා. ඇත්තටම අපි ඊයේ පෙරේද දැක්කා අපි අර ගහක හිරවෙච්ච කොටියෙක් බේරගන්න කරපු ක්‍රියාකලාපය. ලංකාවේ මිනිස්සු කොටියව බේරගත්තා වගේ කියලාද ලෝකෙ මිනිස්සු ප්‍රස්තාව විරලකුත් හදලා තින්නේ? මම හිතන අනාගතය හදයි ලංකාවේ මිනිස්සු කොටියව බේරගත්තා වගේ වැඩක් කියලා. මොකද අපිට මෙහෙම වෙන එක අහන්න දෙයක්ද? මොකද මේ වගේ සතෙක්ව බේරගන්න බැරි රාජ්‍ය ආන්තරණයක් තියෙනවා නම්, ඒ වගේම කළමනාකරණ පද්ධතියක් තියෙනවා නම් රටේ මිනිස්සුම බේරගන්න පුළුවන්ද කියලා මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගන්න තියෙනවා. මොකද ඒ තරම් අපි ලැජ්ජාවටපත් වෙන්න ඕන, ඒ වගේ ඉතාමත්ම පරිහානියටපත් වෙච්ච ආකල්පමය තත්ත්වයක් නිපුණතාවක් මේ රටේ තියෙන ඉතින් ඒක නිසා අපි කඩිනමින් මෙන්න මේ ප්‍රතිසංස්කරණයි කතා කරන්න ඕනේ. මොකද අද ලෝකේ රටවල් තමන්ගේ රටේ පුරවැසියා දිනු සතුටින් තියාගන්න විවිධ වැඩසටහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ කොහොමද නිතරම ඒ පුරවැසියාව සතුටින් තියාගන්න කියලා විශේෂ ග්ලෝබල් කම්පිටිටිව්නස් ඉන්ඩෙක්ස් වගේ ඒ දර්ශක තුලින් අපිට පේනවා රටවල් කොච්චර මහන්සි වෙනවද තමන්ගේ පුරවැසියාව නිරන්තරයෙන් සතුටින් තියාගන්න. අපේ රටේ මිනිස්සු කොච්චර අසතුටු වුණාද විදුලිය නැතුව විවිධ අපහසුකම් මැද්දේ මිනිස්සු කොච්චර තවමත් මහා පීඩනයකින් ඉති. ඒක නිසා ඒ රටවල් තමන්ගේ පුරවැසියා සතුටින් තියාගන්න ඉතාමත් සරල ක්‍රමවේද පාවිච්චි කරනවා. ඒ රටවල් වල විශේෂයෙන්ම තමන්ගේ අකාර්යක්ෂම රාජ්‍ය සේවය ශක්තිමත් කරලා දිනවා. ඒ වගේම දූෂණේ වංචාවේ රටවල් වල නැහැ, ඉතාමත් ශක්තිමත් ව්‍යවසායකත්වයක් ඒ රටවල් වල තියෙනවා. විශේෂයෙන්ම ඇපල් සමාගම ගැන ඇමරිකාවෙන් ඇහුවොත් ඇමරිකාව පුදුම විදියට ඇපල් සමාගමට ශක්තියක් දෙනවා. ඇපල් සමාගම ඒ ඇමරිකාවේ මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ඉතාමත් හොඳින් ආරක්ෂා කරන ආයතනය. මොකද ලෝකෙටම ඇපල් ටෙලිෆෝන් විකුණන ලෝකෙම සල්ලි ටික ඇමරිකාවට ගෙනලා ඇමරිකාවේ පුරවැසියා සතුටු කරන්න තමයි ඇමරිකාව සූදානම්. Samsung කම්පැනියත් කොරියාවේ මුළු ලෝකෙටම ටෙලි ටෙලිෆෝන් විකුණලා ඒ රටේ විවසායකව ආරක්ෂා කරලා මුළු ගෝලීය වෙළඳපොළම ආක්‍රමණය කරලා රටේ පුරවැසියාව ආරක්ෂා කරගන්න බලන්නේ. ඉන්දියාවෙත් ඒ වගේ තමයි. අදානි ගත්තා, රිලයන්ස් ගත්තා, ටාටා ගත්තත් අද මුළු ලෝකෙම ආක්‍රමණය කරලා තියෙන ප්‍රශ්නයක් වුණ රටේ අගමැති ජනාධිපති තමයි කතා කරන්නේ සමාගම් වෙනුවෙන්. අද අපිට ඒ දේශීය විවසායකයාව ආරක්ෂා කරගන්න ක්‍රමයක් නැහැ. ගොඩක් රට අපිට කියන්නේ අප්‍රූවල් එකක් ගන්න BOI එකට ගියාම රස්තියාදු කරනවා, වැඩක් කරගන්න ගියාම දේශීය ආදායම් එකට රස්තියාදු කරනවා, කස්ටම් එකට ගියාම පගාව ඉල්ලනවා. ඒ වගේ අන්තිම අති දූෂිත තැනකට මේ රට ඇවිල්ලා අපි මොන දේවල් මේ පාර්ලිමේන්තුවේ කතා කරත් වැඩක් නැහැ. මේ දූෂිත මම මේ කතා කරන්නේ සමස්ත රාජ්‍ය නිලධාරියාම දූෂිත කියලා නෙමෙයි, සමස්ත රාජ්‍ය සේවකයාම දූෂිත කියලා නෙමෙයි. අතලොස්සක් දූෂිතය නිසා අද මුළු රටම මහා ප්‍රපාතයකට වැටලා තියෙන එක නිසා අපි මුලින්ම කරන්න ඕන රට හදන්න කලින් රටේ මෙන්න මේ සිස්ටම් චේන්ජ් එක නම් අපි සියලු දෙනාම හිත හදා ගන්න ඕන. සත්‍ය අපි දැන් තේරුම් ගන්න තියෙනවා අපි කොහෙද ඉන්නේ කියලා. මහා සීන මාලිගාවක ඉඳලා අවුරුදු ගානක් නිකං කාලා ණයට කාලා සුබ සාධනය වෙලා ඒ වගේ පෙට්‍රල් ටිකට තාණ්ඩුවෙන් ගෙවලා ඩීසල් ටිකට තාණ්ඩුවෙන් ගෙවලා මේක කරගන්න බැරිනවා. අද මහා පොළොවට කඩාගෙන වැටිලා අද අපි සත්‍ය යථාර්ථය දන්නවා. මෙන්න මේ යථාර්ථය අද තේරුම් ගන්න මේ ආර්ථික පීඩනයත් එක්ක මේ වෙච්ච අපහසුකම් එක්ක මේ තමයි හොඳම අවස්ථාව මේ රට හදන්න. මම හිතන්නේ මේ වෙලාවේ අපිට ලොකු වගකීමක් තියෙනවා මේ රටේ ඒ විවසායකත්වය දියුණු කරලා රාජ්‍ය අකාර්යක්ෂම රාජ්‍ය සේවය ශක්තිමත් කරලා මේ රට ගෙනියන්න. මොකද විශේෂයෙන්ම සිංගප්පූරු තමාසෙක් සමාගම ආයතනය වගේ ආයතනයක් ගොඩනගලා මේ අකාර්යක්ෂම රාජ්‍ය ආයතන ශක්තිමත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අද සමහර රාජ්‍ය සමාගම් බදුගේ මුදල් ගැන දුප්පත් මිනිස්සුගේ මුදල් වලින් යැපෙන සුදු වලියන් බවට පත් වෙලා ඉතින් මෙන්න මේ කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරලා ඒ වගේ ලිස් කරලා මේ සමාගම් වලට ඉලක්කයක් දෙන්න ඕන. මින් ඉදිරියට බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් තමුසෙලාට බඩු ගෙවන්නේ නැහැ, ඒ වගේ නඩත්තු කරන්නේ නැහැ ආයතන. අනිවාර්යෙන් මේ රට වෙනුවෙන් තමන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරලා රටට ආදායම් ගේන්න ඕන කියලා මේ සමාගම් වල රාජ්‍ය අතුල අපි රජියක් ඉදිරියේ ඒවා කියන්න ඕනේ නැතුව තවදුරටත් කෝප්පාය කෝප කමිටුව කෝපා කමිටුව වගේ ආයතන වලට ඒ කමිටුව වලට ගෙනල්ලා මේ නිලධාරීන්ව මේවා සාකච්ඡා කරලා වැඩක් නැහැ. මේවා මාධ්‍ය වල පෙන්නලා නික අපි මාධ්‍ය සම්දර්ශන දාලා වැඩක් නැහැ. සැබෑවටම ගන්න ඕන තීරණ ඍජුව දැඩිව කඩිනමින් ගන්න ඕන කියන එක තමයි මම විශේෂයෙන් මතක් කරන්නේ. ඒ වගේම මම නැවත වතාවක් ජනාධිපතිතුමාට ඒ වගේම රජයට අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට අපේ පූර්ණ ශක්තිය දෙනවා. මේ වැටිච්ච ප්‍රපාතයේ රට ගොඩ අරගෙන අපි අනිවාර්යයෙන් අපේ නියමිත ඉලක්ක වලට අපේ රට ඉදිරියට ගෙනියන්න ඕන කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු WD වීරසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
මුලාස්නාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, හරියටම 5:30ට සභාවේ වැඩ කටයුතු අවසන් කරනවා නේද මන්ත්‍රීතුමිය?
ඔව්.
මට ඒකින්ද මන්ත්‍රීතුමිය කියන්න තියෙන මම අද දිනේදී කතා කිරීමට බලාපොරොත්තු වෙන කතාව මට කරන්න ඇත්තටම මගේ වෙලාව නැති හින්දා මම ඇත්තටම හිතනවා මේ රට හදන්න සැලසුම් හදන, ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න නීති හදන මේ පාර්ලිමේන්තුවේ පරම මන්ත්‍රීවරයෙක් ඉදිරියේ මට කතා කරන්න තියෙන වෙලාවක් දෙන්න බැයි නම් මං හිතන්නේ මේ සිස්ටම් චේන්ජ් කරලා අරෝමේවා කරලා මේ රට හදන්න පුළුවන් වෙයි කියලා. ඒකින්ද දැන් මම කතාවක් කරන්න ගත්තම් මම විනාඩි 10කට හිතාගෙන හිටියේ කතාව විනාඩි 5න් කියන්න ගියාම ඒ කතාව අහගෙන ඉන්න මිනිස්සුන්ට මොනවද මං කියන්න කියලා තේරුම් ගන්න බෑ. ඒකින්ද මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම විශ්වාස කරනවා මින් ඉදිරියට මොකද අධිකාර ජනාධිපතිතුමත් අපේ කණ්ඩායම් රැස්වීමේ තිබුව අනිවාර්යෙන් හැම මන්ත්‍රීවරයෙකුට විනාඩි 10ක කාලයක් දෙන්න කියලා. ඉතින් මං හිතන්නේ එතුමා ඒක කිව්වේ ඒ මන්ත්‍රීවරයාට ප්‍රකාශ කරන්න තියෙන අදහස නිවරදිව ප්‍රකාශ කරන්න තමයි ඒ එතුමා ඒ අවස්ථාව දෙන්න කිව්වේ. ඒකින්ද මං කනගාටු වෙනවා තරුණයෙක් විදියට මේ රටේ තරුණයෝ පාරට බැස්සේ මේ සිස්ටම් එක චේන්ජ් කරන්න, මේ රටේ තරුණයෝ පාරට බැස්සේ අරගලයක් කරේ. මම මේ කියන්නේ ගෙවල් කඩපු ගිනි තියපු අය නෙවෙයි, අරගලයක් කරේ තමන්ට මේ රටේ විසඳාගත යුතු ප්‍රශ්න විසඳ ගන්න. හැබැයි තරුණයෙක් විදියට ඒ ප්‍රශ්න විසඳන්න මොනවාම හෝ දෙයක් මේ පාර්ලිමේන්තුව තුළ කතා කරන්න මට අයිතියක් නැත්තම්, මට ඒකට වෙලාවක් නැත්තම් මම මගේ කතාව මම කරන්නේ නැහැ. මම මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
පාර්ලිමේන්තුව සිකුරාදා පෙරවරු 10 දක්වා කල් තබනවා.